ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් එහෙමනම් අපි සෝදානම් වෙමු මේ වෙනකොට ලෝකයෙන් වාර්තාවන උණුසුම්ම තොරතුරු යවත් කලින කරන අපගේ සතියේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය සමගින් එකතු වෙලා මේ වෙනකොට ලෝකීය වටා, ඒ කියන්නේ ඔබ වටාම සිදුවෙමින් තියෙන්නේ මොනවද කියන කාරණා සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා බහ කරන්න තොරතුරු ගෙනෙන්නට සුපුරුදු ලෙසින් සෝදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්තිසේවෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිරුක්ෂි.
මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානය බ්‍රිතාන්‍ය වෙත යොමු වෙලා තියෙනවා. අපි එතනින් කතා බහ පටන් ගනිමු. බ්‍රිතාන්‍යයේ කෙටිම කාලයක් අග්‍රාමාත්‍ය පදවිය දරපු අලුතින්ම පත්වුණු ලිස් ට්‍රස් අග්‍රාමාත්‍යවරිය හදිසියෙම තීරණය කරනවා ඇගේ තනතරින් ඉල්ලා අස්වෙන්න. අපි දන්නවා අපි ඇය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ කළා පසුගිය කාලවකවානුවේදී, විශේෂයෙන්ම දෙවන එලිසබෙත් මහරජනගේ අභාවයත් එක්ක. ඇය තමයි එලිසබෙත් මහරජන ඉදිරියේ දිවුරුම් දුන්න අවසාන බ්‍රිතාන්‍ය නායකයා, අවසාන බ්‍රිතාන්‍ය අගමැතිවරිය. ඒ කතා කළා වැඩි කාලයක් යන්න හම්බුනේ නැහැ, තනතුරින් ඉල්ලා අස්වෙනවා. මේකට බලපාලා තියෙන බ්‍රිතාන්‍යයේ දේශපාලන තත්ත්වයේ සහ ආර්ථික තත්ත්වයේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. මං කැමති යමල් ඒ සම්බන්ධව මුලින් තොරතුරු දැනගන්න.
ඔව් දිලෘක්ෂි, ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරේ ගත්තට පස්සේ ඇය බදු ප්‍රතිව්‍යුහගත කරණයක් කරලා විශේෂයෙන්ම ඉහළ තලයේ බදු ගෙවන්නන්ට සහන ලබා දෙන්න, එහෙනම් බදු ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරා. මේක ඉතාමත්ම මතභේදයට තුරුදුණු කාරණාවක් වුණා. ඒ එක්කම බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට මේක විශාල බලපෑමක් ඇවිල්ලා බ්‍රිතාන්‍යයේ පවුම කඩා වැටෙන්න පටන් ගත්ත අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව. ඉතින් ඒකත් එක්ක තමයි මේ අර්බුදය පටන් ගත්තේ. ඇයගේ ආර්ථික ප්‍රතිපත්තිය බොහොම දැඩි ලෙස විවේචනයට ලක් වුණා. ඉතින් ගිය සතියේ වෙනකොට ඇයගේ මුදල් අමාත්‍යවර, එහෙම නැත්නම් චාන්සලර් ද එක්ස්චෙක කියන මුදල් අමාත්‍යවරයව තනතුරෙන් ඉවත් කළා. ඔහුට මේ වගකීම පවරලා ඔහු විසින් ඇති කරපු මේ බදු ප්‍රතිව්‍යුහගත කරන නිසා මේ විදිහට රට අර්බුදයට පත් වුණයි කියලා මුදල් අමාත්‍යවරයව ඉවත් කරා. පසුව ඇයගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයත් ඉල්ලා අස්වනවා. මේ විදිහට අභ්‍යන්තරව පක්ෂයේ අභ්‍යන්තරේ ඇයට මතුවෙන ඒ විරෝධතාවයත් එක්කලා ඇයට තනතුරේ තවදුරටත් රැඳී ඉන්නට බැරිව තමයි ඇය බ්‍රහස්පතින්දා වෙනකොට තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේ. දැන් පක්ෂය, කන්සර්වටිව් පක්ෂය තීන්දු කළා තියෙන විදිහට මේ මාසේ 28 වෙනිදා ඇය වෙනුවට අලුත් කන්සර්වටිව් පක්ෂයේ නායකයෙක්, ඒ කියන්නේ රටේ අලුත් අග්‍රාමාත්‍යවරයෙක් තේරීම සඳහා කන්සර්වටිව් පක්ෂයේ ඡන්දයක් තියන්නට නියමිතයි 28 වෙනිදා. ඊට පස්සේ මේ මාසේ අන්තිම වෙන්න කලින් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයෙක් කන්සර්වටිව් පක්ෂයේ විසින් තෝරා ගන්නවා කියලා දැනට වාර්තා වෙලා තියෙනවා.
අමල්, එතකොට දැන් මීළඟට කවුරුපත් වේද කියන කාරණාව සම්බන්ධනොත් දැඩි අවධානයක් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට ලිස් ට්‍රස් කියලා තියෙනවා අලුතෙන් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගන්නකම් ඇය තනතුරේ වැඩ බලනවා කියලා. මීළඟට කවුරු ගැන දනාවක පළවෙමින් තියෙන්නේ? බ්‍රිතාන්‍ය වගේ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් අතරින් එක් රටක් වන මේ රාජ්‍යයේ අගමැති පදවිය සඳහා
දිලෘක්ෂි, ඍෂි සුනක් ඇත්තටම ඔහු තමයි ලිස් ට්‍රස් එක්කල අග්‍රාමාත්‍ය ධුරයට තරඟ වදින්නට ඒ අවසාන වටේට ඉදිරිපත් වෙච්ච දේශපාලඥයන්. ඍෂි සුනක් නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට තරඟ කරයි කියන විශ්වාසය මතුවලා තියෙනවා. ඒකම ඔහුට පක්ෂය තුල දැන් වැඩි සහයක් ලැබෙමින් තියෙනවායි කියලත් සඳහන් වෙනවා. 28 වෙනිදා වෙනකොට බොහෝ විට අපේක්ෂකයන් 2 දෙනෙක් හෝ 3 දෙනෙක් ඉදිරියට එයි කියලායි බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී කන්සර්වටිව් පක්ෂයේ බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුළ වැඩි දෙනෙක් තරඟයට පිවිසෙන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳා ගන්නට. මොකද පහුගිය මහමැතිවරණයෙන් පස්සේ මේ වෙනකොට අග්‍රාමාත්‍යවරුන් 3 දෙනෙක් මාරු වෙලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය දේශපාලනික වශයෙන් ඉතාමත්ම අස්ථාවර භාවයකට පත්වෙච්ච බවක් මේකෙන් ලෝකෙටම පෙනියනවා. ඒක බ්‍රිතාන්‍ය ආර්ථිකයට බොහොම ඍජුවම මේක බලපාලා තියෙනවා. ඉතින් ඒ නිසා කන්සර්වටිව් පක්ෂය මේ වෙනකොට නිවේදනය කළා උන් බලාපොරොත්තු වෙනවා කියලා 2 දෙනෙක් හෝ 3 දෙනෙක් තරඟයට ඉදිරිපත් වෙලා මේ මාසේ අවසාන වෙන්න කලින් අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගන්න හැකි වේවි කියලා.
අපි මේ ළඟට ලෝකයේ දෙවන ප්‍රධානතම අවධානය යොමු වෙන කාරණාව කෙරෙහි ටිකක් අවධානය යොමු කරමින් වැඩිපුර තොරතුරු විමසා බලමු. ඒ තමයි රුසියාව සහ යුක්රේන අතර පවතින මේ යුතමය වාතාවරණය. අපි දිගින් දිගටම සාකච්ඡා කළා රුසියාව තමන්ගේ අභිමතය පරිදි ජනමත විචාරණයක් තියලා යුක්රේනයේ ප්‍රධාන කලාප හතරක් තමන්ගේ රටට අඳා ගැනීමට කටයුතු කළයි කියලා. ලුහාන්ස්, කර්සන්, ඩොනියස්කි, සපරුෂියා කියන මේ කලාප හතර දැන් මේ ප්‍රදේශ හතර සඳහා යුද නීතිය පනවන්නට පුටින් කටයුතු කරලා තියෙනවා. දැන් මොකද්ද මේකේ පුටින්ගේ පරමාර්ථය වෙන්නේ? ඇයි මෙහෙම යුද නීතියක් පනවන්නේ?
ඔව් දිලුක්ෂි, මේ යුද නීතිය ප්‍රකාශ කරලා තියෙන්නේ මේ වෙනකොට මේ අල්ලාගත් ප්‍රදේශ හතර රුසියාව තමන්ගේ රටට මේවා ඈඳා ගත්තට ඒ ප්‍රදේශවල යුක්රේන් හමුදා විසින් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ ප්‍රදේශ නැවතත් ඔවුන්ගේ බලයට නතු කරගන්නට කටයුතු කරන බවක් වාර්තා වෙනවා පහුගිය සති කිහිපෙම. ඉතින් මේ විදිහට මේ යුක්රේනයේ යුද ක්‍රියාව යම්කිසි විදිහකට මැඩපැවැත්වීමට තමයි පුටින් ජනාධිපතිවරයා මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ. නමුත් මේකේ යුක්රේනයට පමණක් නෙමෙයි, මේ විදිහට යුද නීති එහෙම නැත්නම් මාර්ෂල් ලෝ ඇති කිරීමත් එක්කලා රුසියාවේ අගනුවරත් මේ වෙනකොට ජනතාවට යම්කිසි සීමාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම හමුදාවට මේ යුද නීතිය ප්‍රකාශ කිරීමත් එක්කලා හමුදාවට බලය ලැබිලා තියෙනවා රුසියානු වැසියන් වුණත් සෝදිසි මෙහෙයුම් වලට ලක් කරන්නට. විශේෂයෙන් මොස්කව් නුවර වාහන පරීක්ෂා කිරීමට, සමහර ප්‍රදේශ තහනම් කලාප හැටියට නම් කිරීමට, එවැනි දැඩි මහජනතාවගේ නිදහස සීමා කරන බලතල රාශියක් මේ වෙනකොට රුසියානු හමුදාවන් වලට ලැබිලා තියෙනවා මේ යුද නීතිය ප්‍රකාශ කිරීමත් එක්කලා. ඉතින් ඒක යුක්රේනයේ අර ඔබ සඳහන් කර ප්‍රදේශ හතරේ පමණක් නෙවෙයි, මේක රුසියාවටත් බලපාන තත්ත්වයක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවට හැටියට පෙළෙන්නට තියෙන්නේ යුදමය තත්ත්වය. යුක්රේනයේ තියෙන රුසියාව බලාපොරොත්තු වෙච්ච විදිහට ඔවුන් බලාපොරොත්තු වෙච්ච ඒ වේගයෙන් ඒ ප්‍රදේශ තමන්ට අත්පත් කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. දැනට වාර්තා වෙන විදිහට යුක්රේන් හමුදාව ඔවුන්ගේ ප්‍රහාර උත්සන්න කළා. ඔවුන්ට බටහිර රටවල් අනිකුත් බටහිර රටවලින් ලැබෙන යුදාධාරවල සහාය ඇතිව රුසියානු හමුදාවට එරෙහිව ඔවුන් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දිලුක්ෂි මේ විදිහට රුසියානු ජනාධිපතිවරයා මේ අලුත්ම පියවර, එහෙම නැත්නම් යුද නීතිය ප්‍රකාශ කිරීමේ කටයුත්ත ආරම්භ කළා තියෙන්නේ. ඒකම අර ප්‍රදේශ හතර ඔබ සඳහන් කර ලුහාන්ස්, කර්සන්, සපරෝෂියා මේ තියෙන ප්‍රදේශවල ඉන්න රුසියාව විසින් ඇති කරගත්තු ඒ පරිපාලන නිලධාරීන් මේ වෙනකොට ඒ තමන්ගේ ස්ථානවලින් ඉවත් වෙමින් ඉන්නවයි කියලත් වාර්තා වෙනවා. මොකද යුක්රේන් හමුදාවේ ඒ ප්‍රහාර මැද්දේ ඔවුන් තමන්ගේ ප්‍රධාන ඔවුන් මෙතෙක් අල්ලාගෙන හිටපු ප්‍රදේශවලින් දැන් ක්‍රමක්‍රමෙන් ඉවත් වෙනවයි කියලත් වාර්තා වෙලා තියෙනවා.
මේ පුංචි මතක් කිරීමක් යලිත් කරන්නම් මීට කලින් අපි කතා බහ කරපු එක්තරා ප්‍රවෘතියක් පිළිබඳව. මොකද ඒකේ ඈඳුතු තොරතුරක් පිළිබඳවයි අපි දැන් තොරතුරු විමසන්නට සූදානම් වන්නේ අමල්ගෙන්. ඔබට මතක ඇති ඉරානයේ එක්තරා කාන්තාවක් මූලික කරගෙන විශාල සමාජ විරෝධයක් පැන නැග්ගා. කාන්තාවන් වීදි බැහැලා දැරලිසින් රජයට විරෝධය පළ කරා. මොකද ඉරානයේ මාෂා අමිනි හින්දා. මාෂා අමිනි මුස්ලිම් සංස්කෘතියට නොගලපෙන ආකාරයේ ඇඳුමකින් සැරසී හිටියා කියලා ඇය අත්තරංගුවට ගන්නවා. අත්තරංගුවේදී ඇය මිය යනවා. මෙය සිදුවලා දැන් මාසයක් විතර ඇති. නමුත් තාමත් ඉරානයේ මේ සම්බන්ධව උද්ඝෝෂණ විරෝධතා පවත්වෙනවා. මේ සතිය වෙනකොටම අපිට වාර්තා වෙනවා තවත් තරුණ කාන්තාවක් ඉරානයේ නියෝජනය කරමින් දකුණු කොරියාවට යනවා එක්තරා තරගාවලියක් නියෝජනය කරමින්. එහිදී හිජාබ් එක සම්බන්ධයෙන් ඇය විශේෂිත ආන්දෝලනාත්මක ක්‍රියාමාර්ගයක් අරගත්තා කියලා. මේක සම්බන්ධව ඉරානයේත් සමස්ත ලෝකයේත් අවධානය යොමු වෙනවා. ආකාර දෙකකින් ඉරානයේ නම් විරෝධය පළ වෙනවා. නමුත් ලෝකයේ අනිකුත් රටවල් මේ කාන්තාව ටිකක් ජයග්‍රාහී පියවරක් අරගත්ත විදිහට තමයි සාකච්ඡා කරන්නේ. මා කැමති මේ සම්බන්ධව මතුවෙන තත්වයේ පිළිබඳව විරෝධතා පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්න.
ඔව් දිලුක්ෂි, මේ එල්නාස් රෙකාබී කියන ඉරාන ජාතික කාන්තාව ඇය දකුණු කොරියාවේ තිබිච්ච මේ රොක් ක්ලයිම්බින්, එහෙම නැත්නම් කඳු තරණය කිරීමේ ඒ තරඟයේදී තමන්ගේ තරඟ ඉසව්වට පිවිසුනේ හිජාබය නැතිවයි. ඉතින් මෙතනදී මේ හිජාබය නැතිව ඇය මේ තරඟයට පිවිසීම බොහෝ දෙනෙක් දැක්කේ ඉරානය තුළ තියෙන මාෂා අමීනි සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන විරෝධතාවයට සහාය දැක්වීමට ඇය මේ විදිහට ඇයගේ හිජාබය ගලවලා මේ තරඟයට පිවිසනයි කියලා. ඉතින් ඒ අනුව තමයි සමාජ මාධ්‍ය ජාලාවල ඇයව වීරත්වයෙන් සලකලා ඇයට බොහොම ප්‍රශංසා කරලා තිබුණා. නමුත් ඇය නැවතත් තම රටට යනකොට, ඒ කියන්නේ ඉරානයට යනකොට, ඇය ප්‍රකාශ කරලා තිබුණා මේ වැරදීමකින් තමයි මේ හිජාබේ ගැලවිලා තියෙන්නේ, නැත්තම් ඇය මේ හිතාමතා කරපු කාරණාවක් නෙමෙයි කියලා. ඉතින් මෙතනදී චෝදනා එල්ලවලා තියෙනවා ඉරාන තානාපති නිලධාරීන්, දකුණු කොරියාවේ සිටින තානාපති නිලධාරීන් ඇයට බොහොම දැඩි ලෙස බලපෑම් කරලා ඇයගෙන් මේ විදිහට ප්‍රකාශයක් බලහත්කාරයෙන් ලබා ගත්තයි කියලා. ඒකම ඇය ඉරානයට ගොඩබැස්සට පස්සෙත් මේ විදිහට ඇය ප්‍රකාශ කරලා තියෙනවා, සමාව ඇදලා තියෙනවායි කියලා. හිජාබේ නැතුව මේ තරඟයට පිවිසීම සම්බන්ධයෙන් ඒක අත්වැරැද්දක් කියලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් ඇයගේ මේ ක්‍රියාව මේ වෙනකොට ඉරානයේ පුරහම ලොකු ප්‍රශංසාවකට ලක්වලා තියෙනවා. ඒකම අර මාෂා අමීනී සම්බන්ධයෙන් ඇතිවෙච්ච තියෙන විරෝධතා වලින් මේ වෙනකොට දිනපතාම වාගේ රට පුරහම විරෝධතා තැනින් තැන මතුවෙලා, ඒ විරෝධතා වලින් හමුදාවත් සහ පොලිසියත් අතර ගැටීම් වලින් මේ වෙනකොට 128කට වැඩි පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා කියලත් වාර්තා වෙනවා. ඒ මාෂා අමීනී සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ඇයගේ මරණය සම්බන්ධයෙන් තියෙන විරෝධය තවදුරටත් ඉරානයේ පුරාම දිග්ගැස්සෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
අපි මැලේසියාවට අවධානය යොමු කරමු. මැලේසියාව පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙන්නේ මොකද, මේ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ඉස්මායිල් සබ්‍රි යාකොබ් අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා මේ මාසේ මුලදී. දැන් ඡන්දයක් අතලඟයි කියලා තමයි කියන්නේ. මැලේසියාවේ පවත්වන්නට නියමිත ඡන්දය, පවතින දේශපාලනික වාතාවරණය සහ කලාපීය භූදේශපාලනයට මැලේසියාවේ මේ සිදුවන දේශපාලනික වෙනස හෝ මැතිවරණ ක්‍රියාදාමය කොයි ආකාරයෙන් බලපානවද කියලත් අපි ටිකක් සාකච්ඡා කරමු. මොනවද අමල් වාර්තාවන තොරතුරු?
නිලක්ෂ, මේ වෙනකොට මැලේසියාවේ ඡන්ද කොමිසම ප්‍රකාශයට පත් කරා මහමැතිවරණය නොවැම්බර් මාසේ 19 වෙනිදා පවත්වනයි කියලා. මේ මහමැතිවරණයේදී දැනට අග්‍රාමාත්‍ය යාකුබ් බලාපොරොත්තු වෙනවා ඔහුගේ පක්ෂයට තියෙන බහුතරය වැඩි කරගන්නට. ඔහු සභාග ආණ්ඩුවක නායකයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. නමුත් තනිවම තමන්ගේ පක්ෂයට බලය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට හදිසි මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ නොවැම්බර් 19 වෙනිදාට යෙදිලා තියෙන මැතිවරණයේදී මහතීර් මොහමඩ් හිටපු අග්‍රාමාත්‍යවරයා, දැනට අවුරුදු 97ක් වයස මහතීර් මොහමඩ්, නැවතත් අපේක්ෂකෙක් හැටියට පිවිසෙයි කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ එක්කම දූෂණ චෝදනා යටතේ දැනට සිරගත කරලා තියෙන මීට කලින් හිටපු නජීබ් රසක් කියන අග්‍රාමාත්‍යවරයාත් ඔහු දැනට අවුරුදු 12ක සිරදඬුවමක් විඳින්න සිටිනවා. ඉතින් ඔහුගේ පක්ෂය ජයග්‍රහණය කරොත් බොහෝ විට ඔහුට නිදහස ලැබෙන්නට පුළුවන් කියන කාරණාවත් මතුවලා තියෙනවා. ඉතින් මේ මැතිවරණය බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙනවා. මොකද මැලේසියාවේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් බවට මේක පත්වීමට නියමිතයි.
බොහොම ස්තුතියි අමල්. එහෙමනම් අපි ඔබට සමුදෙනවා ආයුබෝවන් කියමින් ලැබෙන සතියේ සිකුරාදා නැවතත් මේ විශේෂාංගයෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්. ආයුබෝවන් අමල්, බොහොම ස්තුතියි.
ආයුබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.